සර්වන් සරණයි රවි මහත්මයා.
සර්වන් සරණයි.
සියලු දෙනාටම සර්වන් සරණයි. අදත් අපි සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද 2020 වර්ෂයේ අගෝස්තු මාස 31 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 7:00. අදත් අපි සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොබ්ගලගේ මැතිතුමා. ඉතින් ඔබතුමාට අපි ආරාධනා කරනවා අදට නියමිත ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. තිරුවන් සරණයි රවි මහත්මයා.
තිරුවන් සරණයි. අපි මං හිතන්නේ පහුගිය දිනවල විශේෂයෙන් කතා කළා මේ කජ්ජනීය සූත්‍රයේ පෙන්නන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ සාමාන්‍ය ලෝකයා හිතන් ඉන්න ජාති පහකට එහා ගිය තේරුමක් බුදු කෙනෙක් පෙන්වන්නේ ලෝකෝත්තර දර්ශනයේදී කියලා. විශේෂයෙන් රූපය කියපු ගමන් අපට මොනවායින් හරි හැදිච්ච එළියේ තියෙන දෙයක් සිහි වෙනවා. එහෙම බාහිර ස්වභාවයක් ගැන නෙවෙයි මේ කියන්නේ, රුප්පණයටයි රූපය කියන්නේ කියලා. ඒ රුප්පණය කිව්වහම අර රූපය කියලා කියනවට වඩා විශේෂ නමක් තව නමක් දාගත්තට අපේ හිත ඇතුලේ තියෙන අදහස තාම මේ රූපමය ගතිය. ඒකෙන් රූපයක් කියලා කතා කරන්න පුළුවන් ගතිය. ඒක ඉතුරු වෙලා නම් ඔය තව වචනයක් පාඩම් කරගත්තා කියලා ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. අපි මේ අදහස්තම රූපතීති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති කියලා. මේ රූපතීති රූපණය වීමමයි රූපය කියලා භාවිත කරලා තියෙන්නේ. එතෙන්දී පෙන්නන්නේ අපි රූපය කියලා භාවිත කරලා තියෙන රූපණයට නෙමෙයි, රූපණය බව නොදන්න නිසා අපි රූපයක් හදාගෙන රූපයක් කියලා එකක් හදාගෙන. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න මං අර බල්ලා වතුරට ඉබිලා බල්ලෙක් ඉන්නවා කියලා හදා ගන්නවා. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හදා ගන්න. ඇයි හදා ගන්නවා කියන්නේ අපි පැහැදිලිව දන්නවා වතුරේ බල්ලෙක් පිහිටලම නැහැ. පිහිටන්නත් බැ. පිපදිලාම නැහැ. හැබැයි මේ බල්ලට බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න හේතු තියදිලා තියෙනවා. ඒ නිසා දැඩිව විශ්වාස කරන්නේ අර බල්ලෙක් ඉන්න හින්දායි පේන්නේ කියලා. ඒ හේතු මොකක් නිසාද බල්ලෙක් හටගත්තේ කියලා අපි අහනකොට අපි ඒ උපමාව ගන්නෙ මොකද ඒකේ අපි පැහැදිලිව දන්නවා බල්ලෙක් කවදාවත් වතුරේ බල්ලෙක් නැහැ. මේ ගොඩ ඉන්න බල්ලගේ මොහොත තමයි බල්ලෙක්ව බාර අරන් තියෙන්නේ. එතකොට අපි දැන් ඔන්න ඔකේ කරුණු විමසනකොට මූලිකව තේරුම් ගන්න මේ රුප්පණ ස්වභාවයක් විතරයි. හැබැයි ඒ බල්ලගේ මොඩකම විද්‍යාව නොදන්න කම නිසා රූපයක් බාර අරගෙන මොකද රූපේ වතුරේ ඉන්න ඒ ශරීර රූපයක් වතුරේ තියෙන ශරීර රූපයක්. ඒක රූපයක් කියනකොට අපිට එන අදහස මොකද්ද? සතර මහා ධාතු ස්වභාවයක් අල්ලන්න පුළුවන් ස්වභාවයක්. නමුත් එතෙන්දී දැන් පේනවානේ මේ රූපණයකටමයි රූපයක් පනෝගෙන තියෙන්නේ. දැන් අන පනෝගෙන කියන වචනේත් අපිට දැන් අදහසක් තියෙනවා. මොකද කවදාවත් රූපයක් හටගෙනවත් නැති තැනක තියෙනවා කියලා පනවගෙන සම්භූතං කිව්වත් හරි පහළ වෙලා. එතකොට රූපණය බව නොදන්න කමට රූපයක් පහළ වෙලා. ඒ කියන්නේ පහළ වෙලා කියනවට වඩා පහළ කරගෙන කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මොකද මේ මෝඩ බල්ලට විතරනේ රූපි තියෙන්නේ, අපිට ඒක පිළිතන්නේම නැහැ, අදාළ නැහැ. ඒකෙන් පැහැදිලි වෙනවා ඒ සමුදයේ යෙදුනත් විතරයි ඵලය. සමුදයේ යෙදුනේ නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. දැන් සමුදයේ යෙදුනොත් ඵලය කියනකොට අපි හිතන්න පුරුදු වෙලා තියෙන ඵලය පැත්තෙන්. ඒ කියන්නේ අර බල්ලගේ ශරීරය, වතුරේ ඉන්න බල්ලගේ ශරීරය නැත්නම් රූපය බාර අරගෙන තමයි ඒ ගැන කතා කරන්නේ. ඒ ශරීරය බාර අරගෙන ඒ රූපය හැදුනේ කොහොමද කියලා සමුදේ හොයනවා. දැන් බලන්න එතන සිද්ධ වෙන්නේදී රූපයක් තියෙනවා. දැන් සමුදේ ධම්මානුපස්සී වෙන්න ඕන කියලා ඒ රූපය සකස්ුනේ කොහොමද කියලා හොයනවා. ඒ සමුදය හොයන්න කෙවුවහන් ඕකේ දැන් ඇත්ත ඇති හැටි දකින්න ක්‍රමයක් තියෙනවා. ක්‍රමය තමයි දැන් බල්ලෙක් ඉන්නවා කියන අදහසේ ඉඳන් මේක හෙව්වොත් කවදාවත් ඇත්ත හම්බ වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ රුප්පණය නිසා බල්ලෙක් හමු වුණා නිසා, බල්ලෙක් ඉන්න නිසා රුප්පණයක් වුණා නෙවෙයි. තනයි කිව්වොත් රුප්පණය නිසා බල්ලෙක් හමු වුණා. එහෙම නැත්නම් දැන් රුප්පණය අමතක කරනකො මෝඩකම නිසා බල්ලෙක් හමු වුණා. හැබැයි අපි හොයන්න ගියොත් බල්ලෙක් ඉන්න නිසා මොකද්ද හේතුව? මෝඩකම කියලා ඒ දෙකේදී ඒකේ මේ වෙනසක් තියෙනවා. ඒ වෙනස තේරුම් ගන්න පුළුවන්ද දන්නේ. දැන් මොනවා හරි දෙයක් තියෙන නිසා ඒකේ වරද හොයන එකයි, වරද නිසා දෙයක් හමු වෙනවා කියන එකයි යම්කිසි වෙනසක් තියෙනවා. මේ රුප්පන ස්වභාවය නැත්නම් මේ හටගන්න ස්වභාවය ඔකට එක එක වචන අපිට සරින් සරේ හමු වෙනවා. දැන් හටගන්න ස්වභාවය කියන්නේ ಜಾති කියලාත් අපි දන්නවනේ, උපදීනවා. ಜಾති. ඒකට මේ ಜಾති කියන හට ගැනීම කියන ක්‍රියාවේ රූපයක් තියනවාද? බල්ලෙක් ඉන්නවද? නැත හට ගැනීම මත බල්ලෙක් ගැන කතා කරනවාද? දැන් අපි ජාතිය මොකද්ද ඇහුවොත් ඉපදුණා. එතකොට ඉපදීම කතා කරද්දී අපි හොයනවා මම ඉපදුනේ කොහොමද? බල්ලා ඉපදුනේ කොහොමද? මේසේ ඉපදුනේ කොහොමද කියලා අර දේක ඉපදීමක්. හැබැයි ඉපදීම කියන්නේ දෙයක්ද? මෙතන බලන්න. ඒ ජාතිය නිසා දෙයක් මුණ ගැසුණා මිසක් දේ කියන්නේ ජාතිය නෙවෙයි. ඒනට අපිට දේක ජාතිය කතා කරනවා මිසක් ජාතිය ගැන කතා කරන්න බෑ. දේක ඉපදීමක් කතා කරනවා මිසක් ඉපදීම කියන ස්වභාවය මොකද්ද කියලා වෙන් කරගන්න බෑ. දැන් බලන්න දෙයකින් තොරව ඉපදීම කියන එක කතා කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ ඉපදීම ජාතිය කියනකොට අපිට දේවල් වලින් ඒක වැහිලා තියෙනවා. හැබැයි ජාතිය කියන්නේ දේ නෙවෙයි, දෙයක් නෙවෙයි. ඉපදීම නිසයි, ඒ කියන්නේ ජාතිය නිසයි දෙයක් හමු වුනේ. දෙයක් තියෙන නිසා ජාතියක් හටගත්තා නෙවෙයි. දැන් මෙන්න මේක ටිකක් නුවණින් බැලුව ජාති. ජාතිය දුකයි. ජාතිපි දුක්ඛා කියන එක. එතකොට අපිට සමහර විට අහුවෙන්නේ මම ඉපදුනේ එක දුකයි. මම කියලා දෙයක් නැහෙනේ. නැහැ කියන්නේ ඒක හටගෙන නැහෙනේ නිරෝධ ධර්මයන්. අපි නිරෝධ ධර්මයක් අල්ලා ගන්නවා මේකයි කියලා. නිරෝධ ධර්මේ තමයි ඒ කියන්නේ නිරෝධ ස්වභාවයේ අපි රූපයක් හදලා දාලා ඒ රූපේ හටගත්තේ කොහොමද? ඒ රූපේ රූපණේ උනේ කොහොමද කියලා හොයනවා මිසක් අර රූපණ ධර්මතාවය නෙවෙයි හොයන්නේ. ජාති ධර්මය නෙවෙයි හොයන්නේ. බුදුරජාණන් වහන්සේ රාය පරිශ්‍රණය කරන කාලේ මේ ජාති ජරා ව්‍යාධි ධර්ම ස්වභාව ඇතුව මේ දුක්ඛ නිරෝධය කියනකොට ඒවයින් තොර ස්වභාවයක් තමයි හෙව්වේ. මොකද ඒවා තියනවා නම් දුක තියනවා, ජාතිය තියනවා නම් දුක තියනවා, ජරාව, ව්‍යාධිය, මරණය ඒවා තියනවා නම් දුක තියනවා. දැන් මරණය ගත්තත් අපට කෙනෙක්ගේ මරණයක් නිසා මරණ ධර්මය හම්බ වෙන්නේ නැහැ. කෙනෙක්ගේ මරණයක් නිසා මරණය කියන එක හම්බ වෙන්නේ නැහැ. මොකද අපි හොයන්නේ මරණය නෙමෙයි. මරණයක් කියපු ගමන් කෙනාව හොයන්නේ. ඒකයි අපිට සමහර මරණ දුක, සමහර මරණ දුක් නැති වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මරණම්පි දුක්ඛ. මරණය කියන ඒ ස්වභාවය දුක. එතන දුක. මේ දුක විස්තර කරන්නේ. දුක විස්තර කරනකොට අපිට හම්බ වෙන්නේ දුක නෙමෙයි දේවල් ගොඩක්. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය කියනකොට අපිට නිකන් මේ කෙනෙක් හරි දෙයක් හරි ශරීරයකට වෙන දේවල් සිහි වෙනවා මිසක් ඒ ස්වභාවය කියන එක දකින්න බෑ. ඒකයි අපි මේ හිතන ලෝකයට අහු වෙන තැන එහාට ගිය ධර්මතාවයක් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දැන් රුප්පණය කිව්වහම රුප්පණය වෙන ස්වභාවය රුප්පණය කියන ගතිය. ඒ රුප්පණය වෙන ගතියේ තව දේවල් නැහැ. ඒවා අපි එකතු කරපුවා. ඒතර කේන රුප්පති කිව්වොත් මොනවයින්ද රුප්පණය වෙන්නේ? කුසගින්නෙන්, පිපාසයෙන්, මැසිමදුරුවන්, සුලං, අවුවැසි සුලං, එහෙම නැත්නම් මේ සර්ප ආදී සතුන්ගේ ස්පර්ශයෙන් රුප්පණය වෙනවා. එතකොට අපි මේ රුප්පණය කතාව නෙමෙයි අපි බලන්නේ අර සර්පයෝ ගැන, මැසිමදුරුවෝ ගැන, වැසි සුලං ඒවා ගැනයි, ඒවයින් පීඩා වෙන ශරීරයක් ගැනයි තමයි අපි බලන්නේ. දැන් රුප්පණය කියන එකේ ශරීරයක්වත් ඔය කියපු ඒ බාහිර දේවල්වත් නැහැ. ඒ ලෝකයාට රුප්පණය විස්තරක මොනවයින්ද රුප්පණය වෙන්නේ කියලා කියන්න ගියාම එකතු වෙන දේවල්. ඒතන ශරීරය කියලා දෙයක්වත් නැහැ. ඒක අපි එකතු කරපුවා. තමේ රුප්පණ ගතිය රුප්පණය බව නොදන්න කමට අපි ලෝකයක් හදාගෙන, ඒ කියන්නේ රූප ගොඩක් හදාගෙන. රූප කිව්වහම ඒවා ඉතින් අජත්‍ය බහිද්ද වහමම බෙදෙනවා. එළිය රූප, තුලි රූප, දුර රූප, ළඟ රූප, කැමැති රූප, අකමැති රූප, ඝන රූප, සියුම් රූප, අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප. දැන් ඔහොම බෙදන්න පුළුවන් වෙන්නේ මේ රූප රූපණ ස්වභාවය නෙවෙයි රූපය. කියන්නේ දෙයක් කළාට පස්සේ වතුරේ බල්ලෙක් හැදුවට පස්සේ, කියන්නේ දෙයක් බාර ගත්තාම ඒ දේ කියන එකේ තමයි මේ 11 ආකාරයක් වෙන් වෙලා තියෙන්නේ. ඒ දේ තමයි අපි 11 ආකාරයකට කතා කරන්නේ. එහෙම නැත්නම් ඒ ලෝකය. එතකොට ඒක බාර ගැනීමම මුලාවක් නේ. ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක පැහැදිලි ඇති. එතකොට මේ සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සත්‍ය වෙල බැලුවොත් අවිද්‍යාව යෙදි ළමයි කියන මට්ටම. ඉතින් මෙන්න මේක මේ අපි ලෝකේ කියද්දි අපට අහුවෙන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. විඥානයක් හම්බ වුණත් ධර්මතාවය ඕකමයි. දැන් විඥානන ගතිය කියන එකට අපි දෙයක් දා ගන්නවා. දැන් විඥානන කියනකොටම දැන් ඒක අර රුප්පණේ වගේවත් අපිට තේරුම් ගන්න අමාරුයි. මොකද මේ හිතන ගතිය කියනකොටම බලන්න ඒ හිතන කෙනාව දාගෙන නේද මං හිතන ගතියනේ ඔය කියන්නේ. මොකද හිතන ගතිය අපිට තේරුම් ගන්න බෑ කෙනෙක්ගෙන් තොරව. මම හරි වෙන කෙනෙක් හරි දාලා තමයි ඒ විඥානණය කතා කරන්නේ. ඒක තමයි අපි ඉන්න මට්ටම, ලෝකයාගේ දෘෂ්ටි මට්ටම. දැන් අර රූපයක් කියන එක නෙමෙයි මේ රුප්පන ස්වභාවය වගේ මේ සිතක් නෙමෙයි, දැනගැනීමක් නෙමෙයි, දැනගන්න ස්වභාවය විඥානන ගතිය. දැනගැනීමක් සිතක් උනත් අනිවාර්යෙන් කෙනෙක් ඉන්නවා, නැත්තම් දෙයකට සම්බන්ධ වෙනවා. ඒකට මේ ස්වභාවය කියනකොට කෙනෙක්ව මතුවෙන්න බෑ. කියන්නේ ස්වභාවයමයි කෙනා. ස්වභාවයමයි කෙනා කිව්වහම මේ කෙනෙක් හදාගන්න එක නෙමෙයි. ඒ කෙනෙක්ව හම්බ වුනේ ස්වභාවයෙන් කියන මට්ටම. මේ ජාතියෙන් දෙයක් හම්බ වුනේ, දුකෙන් දෙයක් හම්බ වුනේ. ඒතර මේ දුක මතයි ලෝකය කියලා බුද්ධ දේශනාවක් තියෙනනේ. දුක්ඛේ පතිත්තිතෝ ලෝකෝ. ලෝකේ පවතින්නේ දුක මතයි කියන එකට තව අදහසක් එනවා ඇති දැන්. ඒ දුක කියන එකමයි, කියන්නේ දුක. දැන් අපි බලන්නේ ලෝකය දුකයිනේ කියන එක. මේ ලෝකය හම්බවීමම දුකයි කියන එකයි ලෝකය දුකයි කියන එකයි දෙකක්. මේ ලෝකය පිහිටන්නේ දුක මත. හැබැයි ඔතෙන්ට කාලපරතරය දාගන්න යන්න එපා. මේ මොකද කාලපරතරය දැන් දුක පිහිටියට පස්සේනේ ලෝකේ කියලා දාගන්න ගියොත් කාලයටත් අහුවෙලා ලෝකෙටත් අහුවෙලා. ලෝකයක් හමු වීම ඒක වැරද්දක්. ඒකමයි දුක. ලෝකයක් හමු, ඒ කියන්නේ වතුරේ බල්ලෙක් හමු වීම. දැන් බල්ලෙක් දෙයක් හමු වීම, රූපයක් හමු වීම, රූපයක් ලැබීම. දැන් ඒ රූපයක් ලැබීම අපේ තණ්හාව යෙදෙන්නේ ඔන්න ඔය රූපයක් ලැබීම, සුප්පණය කියන ඒ රූපය කියන එක බාරගත්තා. ඒ රූපය මේ සතුටින් පිළිගත්තා. ඒ සතුටින් පිළිගත්තා කියන්නේ ඒක නන්දනය කළා. ඒකේ බැසගත්තා. ඒ කියන්නේ තණ්හාව යෙදුණා. ඇයි සතුටෙන් පිළිගන්නේ? නොදන්න කම නිසා. යථාභූත ස්වභාවය නොදන්න කම නිසා නේද රූපය සතුටින් පිළිගන්නේ, වේදනාව සතුටින් පිළිගන්නේ, සංඥාව සතුටින් පිළිගන්නේ. ඒකේ සතුටු වෙනවා. සංඛාරය විඥාණය ඇත්ත කියලා බාර ගන්නවා. ඒ බාර ගන්න ගැනීමම මුලාව, තණ්හාව. තේරාද මේ තණ්හා ජනේති පුරුෂයන් කියලා තියෙන තණ්හාව තමයි මේ සත්‍යය උපද්දන්නේ. තණ්හා ජනේති පුරුෂා. ඒ වගේම අපි තේරුම් ගත්තා තණ්හාවයි ආහාර. ආහාරයට සමුදය නිදානය තණ්හාව. එතකොට ඒ ආහාර තණ්හාව නිදානය ආහාරයට. තණ්හාව නැත්නම් ආහාරයක් ගැන කතා කරන්න බෑ. මේ ආහාරේ තමයි ජාති හතරකට කතා කරන්නේ. එතකොට ආහාරයක් කියනකොට ජාති හතර කතා කරන්න පුළුවන්. එතකොට සත්‍යය ඉන්නවා. හැබැයි තණ්හාව මතයි ආහාරය. තණ්හාව කියන්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව කියන්නේ නොදන්නකම. දැන් නොදන්නකම තිබුණා නම් තණ්හාවක් ගැන කතා කරන්න බෑ. තණ්හාව නැති වුණා නම් ආහාරයක් ගැන කතා කරන්න බෑ. ලෝකයක් ගැන කතා කරන්න බෑ. සත්වෙක් ගැන කතා කරන්න බෑ. ඒ සත්වයාගේ පැවැත්ම පිණිස, සත්වයාට අනුග්‍රහ පිණිස යමක් වේද, ඒක ආහාර. ආහාර වෙන්නේ තණ්හාව නිසා. ඒ ආහාර සූත්‍රෙන් ඊළඟට අපි කජ්ජනීය සූත්‍රයට ගියා. මේ එකී රූපය කියන එක රූපණේ. දැන් මේකෙදී දැන් මේක තේරුම් ගන්න නැතුව හොයන්න ගියොත් අපි රූපයෙන් තමයි හොයන්න යන්නේ. ඒ කියන්නේ වතුරේ ඉන්න බල්ලගෙන් තමයි සත්‍ය අවබෝධ කරන්න හදන්නේ. වැඩි තියෙන්නේ ඒක අර සංකත පටිච්ච සමුප්පන්න අවිද්‍යා සත්‍යයෙන් කියන ධර්මතාවය. ඒකට අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියනකොට මේක හම්බ වෙන්නම බැරි ධර්මතාවයක් මේ හමු වෙලා තියෙන්නේ. ධර්මතාවය කිව්වට ධර්මතාවයක් කියලා එකක්වත් තියෙනව නෙවෙයි. මේ හමු වීම මතයි අපි එක එක දේවල් හදාගෙන කතා කරන්නේ. මේ ගැන ප්‍රශ්න තියෙනවද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. මහත්මයා මට මේ විදිහට දැනගන්න ඕනේ. දැන් කජ්ජනීය සූත්‍රයේ අර බුදුරජාන් වහන්සේ විඥාණයට රස ඇසුරෙන්, සංඥාවට ඇස ඇසුරෙන්, රූපයට රූපණයට කය ඇසුරෙන් මේ අපිට විග්‍රහයන් පෙන්වලා තියෙන්නේ. දැන් එතනදී ඒක එහෙම වෙන්න හේතුවක් වගේ මට හිතෙන්නේ. දැන් මේ දැන් දැන් රස කිව්වම රසය කියන එක වෙන ආයතනයක සම්බන්ධතාවයක් නැතුව කෙලින්ම අපිට ප්‍රකට වෙනවා දිවහරහ. එතකොට පාට වර්ණය වෙන ආයතනයක අසුරක් නැතිව කෙලින්ම ප්‍රකට වෙනවා වර්ණය. හයට ඔය පොට්ටබ්බය ඒක මේ කියන්නේ සිසිලස, මැසි මදුරු ඒ දේවල් වේදනී හේවිඳින් ප්‍රකට එවැනි ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මම අදහස් කරේ දැන් සුවඳක් ආවොත් අපිට ඒක කෙලින්ම අපිට මලක් සම්බන්ධ කරගෙන මේ වගේ පාටක් තියෙන මලක් නැත්නම් ශබ්දයක් ආවොත් මේක අහවල් හැඩයක් තියෙන සතෙක් නැත්නම් තව මොකක් හරි ඒ වගේ තවත් ආයතනයක් සම්බන්ධ කරගෙන තමයි ඒ ගැන දැනගන්න වෙන්නේ. නමුත් අරක කෙලින්ම දිව හරහාම ඇහැ හරහාම දැනුමක් එනවා කියන එහෙම ස්වභාවයක් තියෙනවද මහත්මයා? මට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තරවට.
ඔව්, දැන් අපි හම්බ වුණ ස්වභාවය දැන් රසක් පාටක් නැත්නම් අපි වේදනාවෙන් ගන්නා දුකක් සැපක්. ඒ වගේ ඔයන ටික ඔන්න කඥණීය සූත්‍රයේ ටික තියෙනවා. දැන් සැප දුක දුක්ඛම සුඛ තිබුණේ වේදනාව විස්තර කරන තැන. ඒකට වේදනාව නෙමෙයි ඒවා. වේදනාව කියනු ලබන්නේ විඳීමට. කුමක් විඳීද කියනකොට ඔන්න ඔය ටික හම්බ වෙනවා. ඊළඟට සංඥාව කියන්නේ සංජානන. ඒ කියන්නේ හඳුනන කියන එක. කුමක් හඳුනාද මොනවද හඳුනන්නේ කියනකොට තමයි නිපාට, තහපාට, සතුපාට, ඒ පාට ටික හැඳිනීම නෙමෙයි. හඳුනාගත්තු දේ කුමක් හඳුනාගන්නේ? ඒ වගේ සංස්කරණයේදී අර පිළියෙල කරපු රූපේ රූපයක් වෙනස, වේදනා වේදනාවක් වෙනස පිළියෙල කරපු දේ තමයි අපට හම්බ වුනේ පිළියෙල කිරීම සංස්කරණ ගතිය නෙමෙයි. ඒක විඥානයේ කියන එකේදී දැනගත්තු දේ හම්බ වෙනවා නම් මිසක් දැන ගැනීම කියන එක නෙමෙයි. කුමක් දැනගනීද කිව්වන් ඒ ටික අපි දන්නවා. ඇඹුල් රස, තිත්ත රස. දැන් බලන්න ඔය අහපු දැන් ඇඹුල් රස ගැන අපි හොයන්න යනකොට මොකද වෙන්නේ? අපිට දිව හම්බ වෙනවා. අතීත නිසානේ රස දැනෙන්නේ. ඒ මේ නිල් පාට ගැන හොයන්න යනකොට ඇස හම්බ වෙනවා. ඇස නිසා නිල් පාට. දැන් ඒ උදාහරණ දෙක මම ගත්තේ ඒ දෙක අපිට හොඳට පුරුදුයිනේ. අනිත් ඒවට වඩා දැන් බලන්න ඇඹුල් රස, තිත්ත රස කියනකට දිව හම්බ වෙනවා. දැන් ඒ රස දුන්නේ මේ විඥානය කියන ස්වභාවය තේරුම් ගන්න. කුමක් විඥානය කියයිද? විශේෂයෙන් දැනගනි. ඒ කුමක් දැනගනිද කිව්වහන් ඇඹුල් රස, තිත්ත රස ගැන කතා කරගෙන නිසා මේ දැනගැනීම කියන ස්වභාවය ඇඹුල් රසවත් තිත්ත රසවත් නැහැ. අර වතුරේ බල්ලට දාගන්න මේක කියනකොට ඇඹුල් රස, තිත්ත රස කියනකොට ඒ වතුරේ ඉන්න බල්ලා. දැන් උපන ස්වභාවයේ බල්ලෙක් නැහැ. බල්ලෙක් හටගෙන නැහැ. බල්ලෙක් කියන එක අදාළ නැහැ රුප්පන ස්වභාවෙදී. ඒ වගේ මේ ඥානන ස්වභාවයේදී මේ තිත්ත, ඇඹුල් රස, පැණි රස ඒව අදාළ නැහැ. හැබැයි දැන් ලෝකයාට, සත්වයාට ගෝචර වෙන්නේ අර දෙයවලනේ. බල්ලට ගෝචර වෙන්නේ වතුරේ ඉන්න බල්ලා මිසක් රුප්පණය ගෝචර නැහැ. අපි හොයන්න යනකොට මොකද වෙන්නේ? අපි හම්බ වුණ දේ අරගෙන ඒකේ මුල හොයන්න යනවා. සමුදය ධම්මානුපස්සීනේ ඉතින් දහමේ තියෙන. ඉතින් හරිනේ. කයක් හම්බ වුණහම කායි කයනුපස්සී යයි කයේ අටගත්තේ කොහොමද කියලා නේ හොයන්න කියලා තියෙනවා. ඉතින් ඒක දැන් ලෝකයාට වැටහෙන විදිහ. දැන් හැම තිස්සෙම මේ ලෝකයාට වැටහෙන විදිහයි බුදුදහමයි වෙනස්. ලෝකයාට වැටහෙන විදිහයි ලෝකෝත්තර ධර්ම කියන්නේ පටිසෝත ගාමී අර සාමාන්‍ය කෙනා හිතන විදිහ නෙමෙයි. දැන් අපි හරි ඉතින් රූපේ සමුදේනේ මේ බලන්නේ. බල්ලගේ සමුදේනේ බලන්නේ. ඉතින් වැරද්ද මොකද්ද? වැරද්ද තමයි දැන් බල්ලගේ සමුදේ හොයනකොට කෙස්ලම් නියදත් හම්බ වෙනවා. කෙස්ලම් නියදත් වල සමුදේ හොයනකොට සතර මහා ධාතු හම්බ වෙනවා. එතකොට අපිට පේනවානේ මේ සොයන විදිහ වැරදි කියලා. මොනවයින්ද මේක හැදුනේ කියනකොට අපි ලෝකේ හදාගෙන ඒකට ගොඩක් වෙලාවට අපිට ලෝකෙටයි කියවම හම්බ වෙනවා. ඒකෙන් පොඩ්ඩක් හරි බෙදෙන්න තියෙන තැන එතනත් වැරද්දක් තියෙනවා කියලා දකින්න පුළුවන් වෙන්නේ අර සංකත පටිච්ච සමුප්පන්න අවිද්‍යා ප්‍රත්‍ය. දැන් ඔය ටිකෙත් මේ සංකත කියනකොටත් අපි ලෝකෙටයි සේව දානවා, පටිච්ච සමුප්පන්න කියනකොටත් අර හේතුඵල එකක් හදලා ලෝකෙටයි සේව දානවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියනකොට විතරයි චුට්ටක් මේකෙන් එහාට යන්න තියෙන්නේ. නොදන්න කම මෝඩකම. හැබැයි අපි අවිද්‍යාව කියලත් නිකන් ලෝකෙටයි එකක් හදාගෙන ඒක අපිට තේරෙන්නේ නැහැ. අර අවිද්‍යාව දෙයක් කරන අධර්මතාවයක් කරනවා. දැන් එහෙම කරහම මේ අදහස අහු වෙන්නේ නැහැ. ඒ නිරෝධ ස්වභාවයක් නේ මේ කතා කරන්නේ කියන එක. ඒක ගැන හම්බ වෙන්න බැරි දෙයක් ගැන නේ ඔය කතා කරන්නේ කියන එක අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් හැඹුල් රස පැණි රස හම්බ වෙන්න දිව තියෙන්න ඕන. දැන් දිව කියන එක අර ඒ ලෝකෙට අයිති ස්වභාවයක් විස්තර කරන්න ලෝකෙට අයිති ස්වභාවයක්ම දාගත්තා කියන එක අපිට එකපාරට ගෝචර නැහැ. ඕක කිව්වත් වතුරේ ඉන්න බල්ල හම්බ වෙන්න දිව ඕන කියලා අන්න එතකොට ටිකක් නහා අමුතුයි. දැන් වතුරේ ඉන්න බල්ල හම්බ වෙන්න ඇහැ ඕන කිව්වොත් ඒක හා ඇත්තෙන්. හරි. ඇහෙන් පේන හින්දානේ බල්ලෙක් ඉන්නේ. දැන් බලන්න අපි දන්නේම නැතුව අර ආයතනෙට අහු වුණා නේද? ආයතනේ පිළිගත්තා නේද? ආයතනේ අයිති කාටද? මාරයට. ආයතන මුලාවක්. එනිසා තමයි මේ ආයතනේ ඥානම් පස්සන් යථාභූතං වෙන්නේ. දැන් ධම හොයන විදර්ශනා කරන අය ගිහිල්ලා ඔන්න ඔතන ඉතිර වෙනවා. ආයතන හරි ආයතන නිසා මේක හම්බ වුණා. හැබැයි ওই කතාව ලෝකෙට අයිති කියන එක අපිට අහුවෙන්නේ නැහැ. සතර මහා ධාතු නිසා රූපේ නැත් ආයතන නිසා මේවා කියන මට්ටම ඔය ලෝකයට යන්න පුළුවන් උපරි මේ ස්කන්ධ ධාතු ආයතන කියන තැනට තමයි ඉතින් ලෝකයට ලෝකයා හිතන විදිහට යන්න පුළුවන්. ඒක මේ හිතන විදිහ වෙනස්කම තමයි ස්කන්ධ ධාතු ආයතන කියන්නේ මඤ්ඤණාවක්මයි මඤ්ඤති කියලා කියනවා. එහෙම ගැඹුරු එක ලෝකෝත්තර දර්ශනයේ අහුනොත් තමයි එකයි මේ බලන විදිහ මං කිව්වේ අර බල්ලගෙන් පටන් අරන් බලන විදිහේදී අපිට ඇත්ත අල්ලගන්න හරි අමාරුයි. මෙහෙම බලන නිසා බල්ලෙක් හම්බ වුණා. එහෙම කිව්වත් ඉතින් අපි බලන කෙනා දාගන්නවා. අවිද්‍යාව නිසා හම්බ වුණා. විද්‍යා ප්‍රත්‍යයෙන් කිව්වොත් මෝඩකම නිසා හමු වුණා කියන තැනදී ඔක තේරුම් යනකොට අර මෝඩකමිනු පෙතර වෙන්න ඕන. හම්බ වුණ දෙයින් විතරක් නෙමෙයි. මෝඩකමත් නිකන් දෙයක් කරගෙන අපි ඉන්නේ. අවිද්‍යාව කියලා වචනයක් දාගෙන අවිද්‍යාව ධර්මතාවයක් නේද? ඒක නැත්තම් ක්‍රියාවලියක් නේ. දැන් රූපණය ක්‍රියාවලියක් නේ. ආ එහෙම දෙයක් තියෙනවා. එහෙම කියනකොටත් ඒක දැනගත්තු මම ඉන්නවා. ඒක තමයි අපිට වැහුණා තැන. දැන් මේ ධර්ම අවබෝධ වෙනවා කියනකොට ඒ මම ඉක්මවා යන්න ඕන. ඒ පටන් ගත්ත ස්වභාවය ඉක්මවා යන්න ඕන. දැන් අර අනිශ්චිතෝච විහෙරති කියන්නේ නිශ්චිතවයි පටන් ගන්න. හරියට වැඩුණොත් අනිශ්චිත. අපිට දෙයක් තියනවා ඇසුරු කරන්න නැහැ. ඒ දෙය අදාළම නැහැ නිරෝධ. නිරෝධ. නිරෝධ කියනකොට මොකද්ද නිරෝධ කියලාවත් කතා කරන්න බෑ. ඒ කියන්නේ බල්ලා නිරෝධ ධර්මයක් කියනකොට බල්ලා නේ නිරෝධ ධර්ම. බල්ලා හතගෙන නැහැ නේ කිව්වොත් ඒ නිරෝධ දෙකලා නෙමෙයි. බල්ලා කියන අදහසවත් දාන්න බැහැනේ මේ නිරෝධ ධර්මයක් තුද. ඒ කියන්නේ බල්ලෙක් හම්බ වුණේ මෝඩකම මතනං එතන බල්ලා කියන ධර්මතාවේ මෝඩකම කියන ධර්මතාවේ දෙකම ඉක්මව යන ස්වභාවයක් මේ නිරෝධය. එතකොට ඒවයින් නිරෝධය කතා කරනවා නෙවෙයි. නිරෝධය නොදන්න කමට ඒව හම්බ වෙනවා. නිරෝධය නොදන්න කමට දේවල් හම්බ වෙනවා. තේරෙනවද වෙනස? තියෙන දේ නැති වීම තියෙන දෙන් මිදීම නිරෝධය නෙවෙයි. තියෙන දෙය කියන සංකල්පේ ඉන්නේ නිරෝධය නොදන්න නිසා. ඔතන ඒ ධර්මතාවය තේරුම් ගත්තොත් අපිට දැන් මේකට හේතුව මේ ආයතනේ කියලාවත් මුණක හෙන්නේ නැහැ. මෙන්න මේ නිරෝධ ධර්මතාවය රැස්තෙන් ඒක තේරුම් ගියොත් එතකොට ඒවා නිරෝධ වුණාට ඇහැ නිසානේ මේක හම්බ වෙන්නේ. අන නිසානේ මේක හම්බ වෙන්නේ කියන එක එහෙම ඒකට අර්ථයක් නැහැ. ඒ අර්ථයක් නැහැ කියන්නේ ඒවත් තව පැත්තකින් මේ නිරෝධ අනුස්පාද බව තේරුම් අරන් ඒක ඒවා අනුස්පාද බව තේරුම් අරන් කියනවට වඩා අනුත්පාද බව තේරුම් නොගත්ත නිසා මේව හම්බ වෙලා. තේරුණා. අනුත්පාද බව අවබෝධ නොවීම නිසා ඇහැ හම්බ වෙලා, කන හම්බ වෙලා. ඒකමයි ලෝකය කියන්නේ. ඇහැ කියන්නේ ඇසයිති කල්ලි ලෝකය කිව්වේ බුදුහාමර සමිද්ධි සූත්‍රවලදී. ඇහැ කියන්නේ ලෝකේ. ඈ චක්කු. චක්කු කියන ස්වභාවයෙන්ම ලෝකේ. දැන් අපි ලෝකෙන් චක්කුව හොයන්න යනවා මිස චක්කු කියන ස්වභාවය කියන එක නෙමෙයි අපිට අහු වෙලා තියෙන්නේ. චක්කු කියන ස්වභාවය අහු වුණා ඒ අවිද්‍යාව මතනේ චක්කුවක් ගැන කතා කරන්නේ. චක්කුව සතුටින් චක්කුව කියන්නේ මේ දැකීමේ හැකියාව. දැකීමේ හැකියාව අපි සතුටින් බාරගෙන මේ දැක්කේ මොකද්ද කියන කතාව නෙවෙයි. මොකද දැක්කේ මොකද්ද කියනකොට සතුටු වෙන්නත් පුළුවන් අසතුටු වෙන්නත් පුළුවන්. හැබැයි අසතුටු දේ වුණත් මේ දැකීමේ හැකියාව කියන එක අපි සතුටින් බාර ගන්න. දැන් අපි මෙන්න මෙහෙම ගත්තොත් ඔක තව ටිකක් දැන් ඔන්න අපිට පේන දෙයකින් දුකක් තියෙනවා. තරහකාරය පේනවා. ඉතින් අපි කවුරු හරි අහනවා මම ඔය තරහකාරය නොපෙනෙන්නම වැඩේ කරන්නද? එතකොට අපිට සතුටුයි. තරහකාරය ආයේ මුණ ගැහෙන්නේම නැති වෙන්න දෙයක් කරනවා නම් දැන් ඔය ගිහිල්ලා ඉල්ලා හිටිනවනේ බෝධියක් ළඟට ගිහින් හරි අනේ මෙන්න මේ තරහකාරය නැති කරලා දෙන්න. ඒක සමහර විට තරහකාරය ගැන දේශයෙන් නෙමෙයි. එයාට මොකක් හරි කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මට මුණ ගැහෙන්න එපා. හරි ඒකේ ලොකු සතුටක් තියෙනවා. අපි තරහකාරයට හානියක් කරන්න කියලා නෙමෙයි ඉල්ලන්නේ. මට තරහකාරය මුණ ගැහෙන්නේ නැත්නම් හොඳයි. හානිය නිවන් දැක්කා වගේ කියලා කියනවා දැන් නම්. මෙයාගෙන් මිදුණා. ඒත් තරහකාරයගෙන් මිදෙනවා මිසක්. තරහකාරයගෙන් මිදුණා කියලා දැනගන්න මොකෙන්ද දැනගන්නේ? ඇහෙන් ආයි මගේ ඇහැට අහුවෙන්නේ නෑ නේ. ඉතින් ඔය ගොඩක් වෙලාවට ලෝකයා නිවන කියලා හිතන්නේ ඔන්නෝක. මේ හම්බ වෙ නැතිකෙන් අයින් වුණාම ඒක නිවන කියන එක. ඒකට ඒ හම්බ වෙ නැකෙන් අයින් වෙ නැක නිවන නෙවෙයි. ඒක ලෝකෙටයි ති ශූන්‍යතාවයි. හම්බ වෙ නැතිකෙන් මිදෙන එක තමයි ලෝකයාටයි ශූන්‍යතාව. ඒක නිවන නෙවෙයි. බුදු කෙනෙක් වෙන්නන පැත්ත නෙවෙයි. දැන් අපි මේ හම්බ වෙන ගතිය හම්බ නොවෙනවා කියලා දැනගන්නේ ආයතන හරහා. මේ දැකීමේ හැකියාව, සීමේ හැකියාව ඒවා. දැන් මෙන්න මේ හැකියාවම නම් ප්‍රශ්නේ. ඒ හැකියාව ප්‍රශ්න කියලා අපිට පේන්නේ නැහැ. එතනයි මේ. මෙතන මේ ලෝකෝත්තර දර්ශනේ හරි අමාරුයි කියන්නේ සියුම් කියන්නේ. අපි අර තරහකාරයද හොඳ එක්කෙනාද කියන එකෙන් මිදෙන එක නෙවෙයි වෙන්න ඕන. දැකීමේ හැකියාව නැති වුණා නම් ඒ කතාවට එන්නත් නැහැ. දැන් අපෙන් ඇහුවොත් හරි කොහොමද දෙවියන් වහන්සේ හරි කවුරු හරි ඇවිල්ලා අහනවා ඔය තරහකාරය හම්බ නොවෙන්න මං වැඩේ කරලා දෙන්න. ඒක අපි හරි සතුටුයි. දෙවියන් වහන්සේ ඇවිල්ලා අහනවා ඔයාට ඇස් නොපෙනෙන්න ඔය තේර ගතිය මං අයින් කරලා දෙන්නම් කිව්වොත් ඒකට අපි කැමති නැහැ. ඒ තමයි අපිට ඕන තේර ගතිය තියාගෙන ලෝකෙන් අයින් වෙන්න. ලෝකයේ දුකයි කිව්වට අපි ලෝකය කියලා තියෙන්නේ අහුවෙන අරමුණු වලට මිස අපි හදාගත්තු මේ අපේ පැත්තේ තියෙන හැකියාව නෙවෙයි. ඒකයි අපි මේක අර ලෝකය Taman තුලින් දකින්න කියන රෝහිතස්ස සූත්‍රය නැත්නම් අර බද්දවග්ගිය කුමාරවරුන්ට කියන්නේ ඔන්න ඔත්තන ඔය ධර්මතාවයේ හරි ගැඹුරුයි. තමතුලින් කියන එක. ඒක තේන්න මේ අපේ හිතන විදිහ දර්ශනය වෙනස් වෙන්න ඕන. හරි. සයින්හන්සලා කියන අපි දකින කෝණේ වෙනස් වෙන්න ඕන කියලා. ඒක තමයි මම මේ ප්‍රවිදිහට කියන්න හැදුවේ. ඒ හම්බ වුණ දෙයින් හොයන එක නෙවෙයි වෙන්න ඕන. හම්බ වුණේ කොහොමද අන්න එතෙන්දී ඔන්න දැන් සමුදය කියන එකට අදහසක් වෙනවා. සමුදය ධම්මානුපස්සී. දැන් අපිට හම්බ වෙන්නේ දෙයක සමුදයනි. සමුදය නිසා දෙයක් ලැබුණා කියන පැත්තනේ. සමුදය සමන් තුලින් ලෝකයක් තමන් තුලින් සමුදයක් තමන් තුලින් කියන මේ දෙකම එන්නේ ඔන්න ඔය කෝණේ වෙනස. දැනට අපිට තියෙන්නේ සමුදය අපි තුලින් ලෝකේලියෙන්. ඕක වෙනස් වෙන්න ඕන ලෝකයේ සමුදයයි දෙකම තමා තුල කියන එක. අපි මුලින් ඉන්නේ ලෝකේලියේ තියලා සමුදය අපේ තුලින් බලන එක තමයි විදර්ශනාව කියලා ගොඩක් වෙලාවට හිතෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන විදර්ශනාව ලෝකයයි සමුදයයි දෙකම තමා තුලින්. එතකොට තමයි නිරෝධයත් තමා තුල මාර්ගයත් තමා තුල කියන මේ ආර්ය දර්ශනය නැත්නම් විදර්ශනාව පටන් ගන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මාත්මේ. මට දැන් ඔබතුමා එක පැහැදිලි කරපු දේ පැහැදිලි. ඒ කියන්නේ දැන් අපි බාහිරින් හම්බෙන දේත් නෙවෙයි තමන්ගේ ආයතනයක් නෙවෙයි සොයන්න එළඹෙන්න ඕනේ, විමසන්න ඕනේ. නමුත් අර මට මගේ හිතේ තියෙන ප්‍රශ්නේ දෙක ගැට ගහ ගන්න ටිකක් අමාරුයි මාත්මේ. මට දැනගන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ දැන් උදාහරණයකට ගත්තොත් මේ විඥාණය දැන ගැනීම ගැන සොයන්න අපිට ප්‍රායෝගික අවස්ථාවේදී ප්‍රකටත්වය වෙන්නේ දිව. අපිට එතනදී උදාහරණයක් දුන්නේ නැනේ නාසය හරහා, නාසය ගන්ධය සම්බන්ධයෙන්. එතනදී දුන්නේ නැහැ කනට ඇහෙන ශබ්දයක් දැන ගැනීම කියන ස්වභාවයෙන් අපේ ප්‍රායෝගික අවස්ථාව ප්‍රකට කරගන්න. එතකොට නමුත් දුන්නේ දිව හරහා තමයි දැන ගැනීම ප්‍රකට කරගන්න, විමසීමකට ලක් කරන්න, විමසන්න දුන්නේ. නම් ඒකෙන් මම අර
මොකද තියෙන්නේ එහෙම කියලා.
අර කජ්ජනීය සූත්‍රයේ තියෙන්නේ මාත්මේ එතරනේ දිව නේද ප්‍රායෝගිකත්වයට ප්‍රායෝගික. මම වැරදිද දන්නේ නැහැ. මට ඒකයි මේ පැහැදිලි කරගන්න අවශ්‍ය. මේ දැන් ඒ කියන්නේ මේ රස දැන ගැනීම කිව්වම ජීවහා වලින් කියන්නේ දිවට දැනෙන රස, දුනු රස, ඇඹුල් රස ඒව තමයි විග්‍රහ කරන්න පෙන්නන්නේ. එතකොට මේ සංඥාව ගැන කතා කරද්දී පාට තමයි විග්‍රහයට දෙන්නේ. එතකොට මට මම සමහර වෙලාවට අනවශ්‍ය දෙයක් ගැන වෙන්නදී මේ හොයනවා ඇත්තේ. නමුත් මට හිතුණා මේ එහෙම ඒ ගැන කල්පනා කරද්දී මේකට මේ දිව ගැනම සඳහන් කරේ දැන ගැනීමට. එතකොට එතෙන්දි කෙලින්ම විවහරහා ඒක දැනගැනීම සිදු වෙනවා අපිට වෙනත් ආයතනයක උපකාරයකින් තොරව. ඒ කියන ආයතන ගැන හොයන්න කියන අරමුණින් නෙවෙයි මම මේ කතා කරන්නේ. එහෙම දෙන්න හේතුවක් උනේ දැන් සාමාන්‍යයෙන් අපි ලෝකයේ තුල නමක් දැනගන්නකොට ආයතන කීපයක් ගැට ගහලානේ දැනගන්නේ. එතකොටනේ තාත්විකත්වයක් එන්නේ. අපිට නැත්තම් ශබ්දයක් කිව්වට අපි දන්නේ શબ્දයක් ඇහුනොත්, ඒ කියන්නේ අපි શબ્දයක් කියනකොට බල්ලෙක් මතක් වෙනවා, මේ වගේ හැඩයක් තියෙන සතෙක් කියලා මතක් වෙලා තමයි ඒ શબ્දය හඳුනාගන්නේ. එතකොට ආයතන කීපයක් ගැට ගහගන්න. නමුත් මන් දන්නේ ඒක ඒ දිවට රසය කිව්වමත් අපිට ඇඹුල තියෙන ගෙඩියක් මතක් වෙනවාද එහෙම කියන එකක් නැතුව කෙලින්ම ඇඹුල් රස දිවට කෙලින්ම දැනিলা දැනගැනීම සිදු වෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් මට තියෙනවා. ඒ සමහර වෙලාවට
දිව කියලා මතක් වෙනකොට මොනවද වෙලා තියෙන්නේ? දිවෙන් තමයි දැනගත්තේ කියනකොට. ආයතන හයකට ගිහිලා නැද්ද?
නෑ, දිව කියන මතක් වීමක් ගැනම නෙවෙයි මහත්මයා මම මේ අහන්න හැදුවේ. නමුත් ඒ උදාහරණය දෙන්න හේතු උනේ ඒකද කියලා දැනගන්නවා.
ඒ ප්‍රශ්නේ කරක් හොඳයි.
ඒ වගේ ප්‍රශ්නයක් මට.
අපි අර සූත්‍ර කියනකොට අපිට පේනවා මේ විඥාණයට දීපු උදාහරණ වල තියෙන්නේ රස ගැන විතරයි. වර්ණ ගැන නැහැ. නේද? නැත්නම් අනිත් දේවල් ගැන නැහැ නේ.
අන්න හරි. එන්න එහෙම දෙයක් තමයි මම ඒ විමසුම් මට පැහැදිලි වුනේ.
අර ඒ ප්‍රශ්නේ මතුවෙන එක බොහොම හොඳයි. හරි, ඒ ප්‍රශ්نين ඊළඟට අපි බලන්න ඕනේ. දැන් මෙතන කියන්නේ මේ රස ගැන විතරනේ. එහෙනම් මේ දිවෙන් දැනෙන ඒවා විතරනේ මේ කියලා තියෙන්නේ කියලා අපිට පේනවනේ නේද? කියනකොට නෑ, විඥානය කියනකොට මේ අඹුල් රස, තිත්ත රස, ওই රසවල් ගැන කිව්වා මිස සතු පාට, නිල් පාට ගැන කිව්වේ නෑ. මේ අනිත් වෙන ආයතනවලට දීපු උදාහරණ නැත්නම් අර රූපේ කියනකොට කියපු සීතෙන් උෂ්ණෙන් රූපණය වෙනවා කිව්වා මිසක් මේ රස ගැන එතන කතා කරලේ නෑ. රස ගැන කතා කරන්නේ මෙතන විතරයි විඥානේ. විඥානේදී කතා කරලා නෑ අර තේන දේවල් ගැන, මේ පාට ගැන, ඒ දැනෙන දේවල් ගැන එතන කතා කරලා නෑ. එතකොට දැන් මේක කියවනකොට එතකොට අපිට ඒ හිතන එක සාධාරණයි. දැන් එතකොට මේ දිවෙන් දැනෙන දේවල් ගැනනේ මෙතන විඥානේ කියද්දි කියලා තියෙන්නේ. එතකොට ඔන්න දැන් එනවා එහෙනම් එකක් තමයි දැන් නම් විඥානය ගැන විස්තර කරලා තියෙන්නේ දිවෙන් විතරද කියලා. හැබැයි ඕකම දැන් වෙන සූත්‍ර ආයතන ගැන කියනකොට ඉතින් විඥානේ ආයතන 6ටම කියලා තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන නේද? අසයි රූපේ නිසා මේ විඥානේ එහෙම විඥාන 6ක් ආයතන 6ටම කියලා කියනවා. දැන් මෙතන ඒකට උදාහරණ දීලා තියෙන්නේ රස ගැන විතරයි. නේද? දැන් ඒ දෙකේ මොකද්ද
පැටලෙන්නේ කියනවා. එහෙමයි. මේ වගේ ප්‍රශ්නයක් තමයි මට ආවේ. කියන්නේ මට ඒක ඔබ්ලක් නෙවෙයි. ඇයි මේ කනට දැනෙන ගැනීම විඥානේ, චෝත විඥානේ නෙවෙයිද කියන එක නෙවෙයි. නමුත් එතනදී ඒක මම විමසනකොට මට පේනවා මේක අයිනි ආයතනෙට ගැට ගැහෙන්නේ නැති ස්වභාවයක්. ඉතින් ඒක මොනවද කියලා තෝරු කර ගැනීමක් වගේ අවශ්‍ය.
ඔව් දැන් එහෙම එහෙම පළවෙනි දේ එහෙම හිතුවෝ දැන් අනිත් තැන් වලට ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ විඥානේ පහළ වෙන්න ඕනේ. එතකොට රස දැන ගැනීමෙදි විතරයි. ඇයි මෙතන කියලා තියෙන්නේ රස ගැන විතරනේ? එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එනවා. එහෙනම් අර අනිත් විඥාන ටික මොනවාද? චක්කු විඥාන කියන්නේ මොකද්ද? ශෝත විඥාන කියන්නේ මොකද්ද? ඒ වෙන සූත්‍රවල සලායතන ගැන කතා කරන හැමතැනම විඥාන හයක් ගැනනේ කියන්නේ. මෙතන විතරක් මොකද මේ ඇයි රසෙන් එන විඥානේ විතරක් කියන්නේ නේද? චිත්ත රස. දැන් ඔන්න ඔතෙන්දි තමයි මේ අදහස ගන්න ඕන කියන්නේ. අදහස ගන්න ඕන කියනකොට අපිට පරිස්සම් වෙන්න ඕන එකක් තමයි මේ සූත්‍රේ කියලා නැති දේවල් ටිකක් අපි තේරුම් ගන්න යනකොට එකතු කරනවා. එකක් තමයි මෙතෙන්දී ආයතන ගැන මොකුත් කියලා නැහැනේ. මේ දැන් අපි ආයතන ගැන අපිට ගොඩක් දැන් ප්‍රශ්න ඇවිල්ලා. ආයතන හයක් තියෙනවා මෙතන කියලා තියෙනේ ආයතනයක් ගැන විතරයි. එතකොට අනිත් ආයතන වලින් මුලා වෙන්නේ නැද්ද? විඥානේ පහළ වෙන්නේ නැද්ද? එහෙම හිතන්න ඕනේ. ඒ හිතන එක වැදගත්.
ඊළඟට මාවෙන් බාධා කරාට ඔබතුමා ඒක කියද්දිම මට කල්පනාවට
ආවා
උත්‍රේ බලන්න ඕනේ අනිත් දේවල් ගැට ගහගත්ත නොයුතුයි කියන
එක. ඒක ඒක තමයි මේක නුඹෙනින් මේ වෙනස් ඒ කියන්නේ.
ඒ වන්තරයි.
හොඳයි. ඒ වුණාට ඔබතුමියගේ ප්‍රශ්නේ අපි හැමෝටම වැදගත්. ඒ හින්දා මම ඒකට කියනවා. ඔබතුමිය හිතන විදිහ ගැන නෙමෙයි දැන් කතා කරන්නේ.
හරි මට පැහැදිලි. ඒක විස්තර කරන්න.
හා ඒක තමයි මේ සාකච්ඡා කිරීම වැදගත් කියන්නේ. ඒකට තමයි අපිට එතන තියෙන වැරද්ද අහුවෙන්නේ. දැන් මම දන්නවා ඔබතුමියට තේරුණා දැන් මේ අහපු ප්‍රශ්නේ එහාට දෙයක් එතන තියෙනවා. හැබැයි මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේ කිව්වට. ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ, උත්තරේ තේරෙන්නේ නැහැ. මෙතන දැන් මේක බලන්න ඕන පැති ටික හිතා ගන්නකෝ. දැන් එකක් තමයි දැන් ලොකු ගැටලුවක්. හැබැයි මේ ගැටලුව ඉන්නේ හිතන කෙනාට. දැන් ඕක හිතුවේ නැති කෙනාට ගැටලුවක් නෑ, මොකක්වත් නෑ, අවබෝධිකුත් නෑ. ගැටලුවක් නෑ, අවබෝධිකුත් නෑ. ගැටලුව ආපු කෙනාට ඔය අවබෝධය මතු වෙනවා. ඔන්න ඕක තමයි මතු කරගන්න කියන්නේ මේ විචක්ෂණ ස්වභාවය. දැන් ඕක අහනකන් ඒ කියන්නේ මටත් මේකත් මේ මෙහෙම ගැටලුවක් තියනවාද කියන එකවත් සිද්ධේ නෑ. ඒ අහන එක වැදගත් වෙන්නේ ඒකයි. ඒකට ඒකෙන් එනවා අපිට තව අවබෝධයක්. එතනින් එහාට ගිය අවබෝධයක්. ඒ ප්‍රශ්න කිරීම හරි වැදගත්. මොකද ඒ ප්‍රශ්නෙන්නත් සෑහෙන්න මේක බලන්න පුළුවන් වෙනවා. දැන් මෙතෙන්දී ඔබතුමීට ඔක ඉස්සරේ ඇවිල්ලා ඉවරයි. එහෙනම් මේ තාම ප්‍රශ්නවත් නැතිරෙන පිරිසක් ඉන්න හින්දා මම ඒක විස්තර කරන්නම්. ඉතින් මේ කුමක් විඥානය කියවුද කියලා බලන්න මෙතන කියන දේ මහණෙනි මේ සිංහලෙන් කියන්නේ විශේෂයෙන් දැනගන්න. මහණෙනි කුමක් විඥානයයි කියවුද මහණෙනි විශේෂයෙන් දැනගන්න. එතන අර විඥානාති කියන එක විඥානනේ. දැන් අපිට අහු වෙලා තියෙන්නේ ඒ දැනගත්තු දේ ඥානන ස්වභාවය නෙවෙයි. ඒ එහෙන් විශේෂයෙන් දැනගන්නේ එහෙන් විඥානයයි කියනු ලැබේ. ඊළඟට මොකද්ද මේ ඊළඟට දෙන්නේ? ඔන්න ඔය අදහස තව ටිකක් තේරුම් ගන්න. මේ විඥානන අදහස තේරුම් ගන්න තමයි බුදුහාමුදුරුවෝ ඊළඟට තව ටිකක් විස්තර කරන්නේ. විස්තර කරන්නේ විඥානනේ නෙවෙයි, කුමක් දැනගනේද කියලා අහලා තමයි. ඇඹුල් රස විශේෂයෙන් තිත්ත රස දානේ ඔය වගේ මිහිරි රස වගේ දැනගන්නේ. එතකොට ඒ තිත්ත රස දැන් කුමක් විඥානය කියයිද? දැන් ඔක අපිට විඥානේ හරි තේරුම් ගන්න අපහසුයි. දැන් කුමක් රූපණය කියයිද කියනකොට දැන් රූපයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දැන් බුද්ධාන්තරෝ මුලින් කියන අපි මේ රූපේ කියලා තියෙන්නේ රූපණයකට. ඊළඟට මේ රූපණය කියන එක ගැන අදහසක් දෙන්න තමයි ඊළඟට කුමකින් රූපණය වෙයිද. එතකොට කුමකින් කියන කතාව නෙමෙයි අපි අර මැසි නඳුරුවා හරි බඩගින්න පිපාසය හරි ඕක වුණ දේ හරි නෙමෙයි මෙතන රූපණ අදහස මතු කරගන්නයි මේ අදහස දෙන්නේ. ඒ වගේ මෙතන විඥානය කියන්නේ මේ දැනගන්න ගතිය. ඒකත් අන්න ඒක තේරුම් කරන්න මොකක් හරි එක උපමාවක් දෙනවා. ඒකත් කුමක් දැනගනීද කියන එකට ඇඹුල් රස සිත්තර රස ඕනම දැනගෙන තියෙනවානේ. එතන එක උදාහරණයක් මේ දෙන්නේ. ඒක ඒ උදාහරණයක් දෙනකොට දැන් ලෝකේ තියෙන කොම දෙන්න බෑනේ එක මොකක් හරි එකකින්නේ උදාහරණෙ දෙන්නේ. ඉතින් අපි දක්ෂ වෙන්න ඕන මේ උපමාව නේද අනිත් අදහසුත් තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට ලෝකේ මොනවා හරි හම්බ වුණා නම් මොනවා හරි දැනගත්තා නම් ඒ හැම එකටම මේ එකම ධර්මතාවයෙන් දැනගන්න ගතිය නොදන්න කමට දැනගත්තු දේවල් තියෙනවා. එතකොට දැන් අර වතුරේ ඉන්න බල්ලගේ උපමාව ගන්නකොට අපි දක්ෂ වෙන්න ඕන උපමාවේ අදහස ගත්තොත් බල්ලෙක් නෙමෙයි මනුෂ්‍ය ශරීරයක් වුණත් කුරුල්ලෙක්ගේ ශරීරයක් වුණත් මේසයක් වුණත් කම්පියුටරයක් වුණත් ෆෝන් එකක් වුණත් තමන්ගේ ශරීරය වුණත් මේ ස්වභාවය තේරුම් ගන්න. එතකොට ඒ විඥානන ගතිය කියන එක දැන් එක එක දේවල් වලට අදාළ එකක් නෙවෙයි. එකයි බං කියන්නේ අර එක දෙකින් හොයන්න ගියොත් අපිට අහුවෙන්නේ ඒක නැත්තම් හරිනේ නිවනනේ කියලා හිතෙන්නේ. ඒක නැත්තම් නිවනනේ මේක හිස් බවක්. ඒ ලෝකෙටයි ති ශූන්‍යතාවය. ඒක Nirodhe නෙවෙයි. නිරෝධය කියන ධර්මතාවෙදි මේක හට නොගන්න ස්වභාවය නෙවෙයි. මේක කියන ස්වභාවය හම්බ වෙන්නේ නිරෝධය නොදන්න කමට. ඒ කියන්නේ යමක් හම්බ වෙන්නේ නිරෝධේ ඥානය නැති කමට. ඒ අනුත්පාදය දැක්කනම් අපිට හම්බ වෙන ඔක්කොටම ඕක පොදුයිනේ. තමන් තව විදිහට කිව්වොත් දැන් දිව කියන එකට නම් රසය හම්බ වෙන්නේ දිව අනුත්පාද ස්වභාවයක් නම්. ආයේ අපිට ඕක කම්පයර් කරන්න පුළුවන් වෙයිද ඇහත් එක්ක කනක් එක්ක නාසයක් එක්ක? දැන් අර දේවල් වලින් හිස් වෙන්න ගියාම තමයි අර විදිහට ඒ ගැටලු ටික මතුවෙන්නේ. ඒකට මෙතන අර දේකින් මේක හටගත්තේ මෙහෙමයි හින්දා ඒ දේෙන් මිදුණා කියන එක තාම ලෝකෙට අයිති ස්වභාවය. ඔකේ අනිත් පැත්තෙන් බැලුවොත් මේ මුලාව නිසයි දෙයක් හම්බ වුනේ. එතකොට දේවල් ඔක්කොටම යමක් කියන මුළු ලෝකෙටම ඒක පොදුයි නේද? තාපි එකකින් බැලුවොත් ඒකට විතරයි ඒක අදාළ. අපි ඒ කියන්නේ ඵලයෙන් සමුදය දැක්කොත් ඒ ඵලයට විතරයි අදාළ. හැබැයි සමුදයෙන් ඵලය දකිනකොට හැම එකටම සාධාරණයි නේද ඒක? එතකොට මේ ආයතන 6ටම සාධාරණ ධර්මතාවයනේ අනුත්පාද බව. ඒක නොදන්න කමත විඥානේ හම්බ වුනේ කියන එක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොහොම පිං මහත්මයා.
ඩොක්ටර් අවිසත් තෙරුවන් සරණයි. මම ඔබතුමාට මේ උතන අපි නිකන් චිකන් නැ මේ සිචුවේෂන් එකක් නේද තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මට පොඩ්ඩක් ඉතන පැහැදිලි නෑ. ඔබතුමාට පැහැදිලි කරන්න මේ දැන් අපි ගත්තොත් එහෙම එළිය දෙයක් නෑ. එහෙම නැත්නම් කියන්නේ දැන් අපිට ඇහැක් නිරෝධමයි කියලා අපි හිතුවත් ඒ කියන්නේ ඇහැක් ඇත්තටම පවතින්නේ එළිය තියෙන දෙයක් තිබ්බොත් විතරනේ. එතකොට අපි මේ චිකන් ඇන් එක් සිටුවේෂන් එකක් නේද කතා කරන්නේ කියන එක වගේ අදහසක් ආවේ. මොකද දැන් ඔතන ගත්තොත්
ඒක තේරුම් ගත්තොත් මොකද මේ චිකන් ඇන් එක් සිටුවේෂන් එකට මොකක් වෙයිද?
නෑ මට තේරෙන්නේ මම අවිද්‍යාවත් අභිනන්දනය කරනවා කියලා. ඒ කියන්නේ දැන්
මේ ඒක තමයි මම කියන්නේ තේරුම් ගත්තොත් මොන වගේ ස්වභාවයක් වෙයිද? කුකුලා ගැනවත් මුත්තරේ ගැනවත් කතා කරන්න පුළුවන් වෙයිද?
ඔතන තියෙනවනේ මම කියන හැතන දෙය කියන්නේ දැන් මේ අවිද්‍යාවෙන් කියන එකම මම අභිනන්දනය කරනවා වගේ අදහසක් මට දැන් ඇවිල්ලා
තියෙනවා. ඔව් ඔව් හරියට
හරියට ඒක කොහොමද ඉක්මවන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි
කරන්න. ඒක තමයි මම මේ තව විදිහකට කියන්න හැදේ. අපිට තේරෙන්නේ නැහැ අපි අවිද්‍යාව අභිනන්දනය කරගෙන කියලා. හැම එකම අවිද්‍යාවෙන් 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 ආ දැන් විදර්ශනේ වැඩුණා කියලා හිතන් ඉන්නවා. ඔතන ඇත්තටම කිව්වොත් අවිද්‍යාව දෙයක් කරගෙන අවිද්‍යාව කියලා ධර්මතාවයක් තියෙන එක ස්වභාව ධර්ම. ඈ එතන මම නෑ කියන්න හදනවා. ඒක අර රූපේ නෙමෙයි රූපණය කියලා වචනයක් දාගත්තා වගේ වැඩ. නැතුව මේ ඇත්ත අවබෝධ වුණා නෙමෙයි. ඇත්ත අවබෝධ වෙනවා නම් ඒකෙනුත් විතර වෙන්න ඕන. ඒ කියන්නේ ඔය ධර්මතාවය කතා කරන්න ඉදි ගන්නෑ. තේරෙනවද? එතකොට අර එකකින් අයින් වුණා නෙමෙයි. මුළු ලෝකෙම විතර වෙන්න කියන පැත්ත. එතකොට සමුදේ බලන්න ඕන එක සිද්ධියක සමුදේ නෙවෙයි. සමුදේ නිසයි ඔය සිද්ධිය කියන එක.
දැන් අපි එක වෙලාවකට ડોક્ટર අපි බලන්නේ දැන් එහෙන් නම් ඇහැ කණින් නම් කන ඔක්කොම එකට බැලීමේ හැකියාව කොහොමද අපි
ආන්න හරි මේ කතා කරන්නේ ඔක්කොම එකට බැලීමේ හැකියාව කියන්නේ ඔය මොකක් හරි හම්බ වුණේ අවිද්‍යාව නිසානේ. ඒකට අවිද්‍යාවෙන් හම්බ වුණේ එකනේ ඔය වෙන් කරගෙන තියෙන්නේ. එතපි අපි එක එකෙන් අවිද්‍යාව හොයනකොට මේ හැකියාවම මං කියේ අර දැකීමේ හැකියාව ගත්තොත් ඈන් දැනගන්න සේරට මේක අදාළයි. ඇසීමේ හැකියාව ගත්තොත් ශබ්ද සේරට මේක අදාළයි. එහෙම වුණත් අපිට දැකීමේ ඇසීමේ වෙනසක් තියෙනවා. දැන් දැකීමේ ඇසීමේ කියන ඒ හැකියාව දෙකත් මේ අවිද්‍යාවනේ. එතකොට දැන් එහෙම වෙන් කරන්නත් පුළුවන් ආයතන 6ක් කියලා. දෙතෙන්ට දිහාම පෙයි අර නාම රූප පත්‍ය සලායතන කිව්වා මිසක් නාම රූප පත්‍ය මේ ආයතනේ කියලා එකක් කිව්වේ නැහැ. මුළු ලෝකෙම පොදුයි නේද? ඉතින් අපිට තාම අර ආයතනෙන් ආයතනයට කම්පයා කරන්න හිතෙන්නේ අපි අර එකින් එකට මේක බලන හින්දා. එහෙම නෙමෙයි. මේක සේරටම සබ්බං. සබ්බං සූත්‍රය කියන්නේ ආයතන 6මයි ලෝකේ කියලා. සියල්ල. ඊට වඩා වෙනස් විදිහක් කියනවා නම් ඒක නිකන් වචන ගොඩක් විතරයි. ඒ කියන්නේ අර්ථයක් නැහැ. ඒවා තේරෙන්නේ දැන් මේකේ මේ අපි බලන කෝණේ තාම අපි වෙනස් කළා කියලා හිතුවට වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ හම්බ වුණ දෙයින් අනිත් පැත්තට යන්න හදනවා මිසක් සමුදයෙන් නෙමෙයි මේක බලන්නේ. සමුදේ නිසායි හම්බ වුණේ කියන එක පැත්තෙන් නෙමෙයි බලන්නේ. සමුදේම අවිද්‍යාව. අවිද්‍යාව තියෙනකන් තමයි මේ මුණ ගැහෙන්නේ. මේවා ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. මේවා අදාළ වෙන්නේ. ඒව ගැන ප්‍රශ්න එන්නේ තව විදියට කිව්වොත්
මට සේරෙන විදියට මම දැන් බලන්නේ විදියට ඩොක්ටරවි දැන් ඒ කියන්නේ අලුත්ම දෙයක් ඒ කියන්නේ දැන් සමුදේ බැලුවොත් සමහර වෙන මේ ප්‍රශ්න කරනකොට මට
මිත්‍යාවක්
මේ දැන් අලුතෙන් ෆ්‍රෙෂ් ඒ කියන්නේ හේතුන්ගෙන් මේ හටගන්නේ හිමුණත් හැමතේම මේ අලුතෙන්ම දකිනවා කියන එක වගේ
ඉතින්
මට
ඇත්තටම ඕනේ
මේ නිමිති ටික නැති
කරගන්න මේ. අන්න එතනයි වැරද්ද. නෑ නෑ එතන තමයි මේ වැරද්ද කියලා මම කියන්නේ. අපිට ඕන නිමිති ටික නැති කරගන්න. ඒ බලන විදිහ වැරදි කියලා මම කියන්නේ. අපි නිමිති වලින් පටන් අරන් නිමිති නැති කරන්න හදන. නිමිති හම්බ වෙන ස්වභාවය අල්ලගත්තොත් නිමිති නැති කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ බල්ලෝ නැති කරන්න ඕන වෙන්නේ නැහැ. බල්ලා හැදෙන හැටි. බල්ලා හැදෙන හැටි පැත්තෙන් නිමේ එක හොයන්න ඕන කියලා මම කියන්නේ. සමුදේ ස්වභාවය අඳුරගත්තා නම් ඒ නිමිති නැති කරන කතාවට එන්නේ නැහැ. දැන් අපට ඕන නිමිති නැති වුණොත් හොඳයි. මම අර ඉස්සෙල්ලා උදාහරණෙත් ගත්තේ ඒකයි. නිමිති නැති වුණොත් නිවන කියලානේ. නිමිති නැතිවීම නිවන නෙමෙයි. ඒක ලෝකෙට අයිති ශූන්‍යතාවයි. ඒකෙන් යන්න පුළුවන් අර මේ නම් ඒ ටික කිව්වේ නෑ. ඔය ධාන වලින් යන්නේ උපරිමයට නේ සංඥා නාසඤ්ඤා මට්ටමට. ඒ නිමිති නැති කර කර යෑමක් ඒ
තියෙන්නේ. හැබැයි එතෙන්දි ડોક્ટર රවි මේ පැත්තට සිම් වෙනවා නේද කියන්නේ. මේ පැත්ත සිම් වෙලා සිම් වෙලා සිම් වෙලා අපි ශරීරයක් නැති වෙලා
එහෙම යන මාර්ගයක් නෙවෙයි කියලා මේ බුදුදහමේ පෙන්නන්නේ. ඒක ලෝකෙට අයිති ඔය ධ්‍යාන වඩන මාර්ගය. බ්‍රහ්ම ලෝකවල යන මාර්ගය.
එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම ගමුකෝ අනේ සමහරවිට
ඒක නිකන් හිතන අර කිසිවක් නැත කියලා යනවනේ. ආකේතය ඇත. නේද?
එහෙනම්
හයවෙනි ධ්‍යාන
හතනේ
හතකෝ. ඒ නත්තිකින් කියන එක නෙවෙයිනේ. දැන් අපි මම මේ පෙන්වන්න හදන්නේ අපි මේ විදර්ශනය කියලා කරන්නේ ඕකද කියන එක.
ඒක තමයි මම මුලාවලා
ඉන්නකොට. ඔව්. අන්න එතන තේරුම් ගන්න ඕන තැනක්. ගොඩක් අය විදර්ශනය කියලා කරන්නේ ඕක. නිමිති නැති කරන්න හදන මේ නිමිති තියෙන එකනේ ප්‍රශ්නේ. ඉතින් නිමිති නැතුව හිටියොත් හරිනේ කියලා. ඒක වැරදි. මේ ආර්ය දර්ශනයේ කියන එකේදී අන්න ඔය ඒ බලන කෝඩේ වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි වැරදි කියලා දකින එක නැතුව ඉන්න පුළුවන් නම් හොඳයිනේ. රාගය, ද්වේෂය නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට තව ටිකක් දහමයි කියනගෙන මෝහය නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේ මෝහය අඳුරගෙන නෙවෙයි මේ කතාව කියන්නේ. ඒ අර ලෝකෙට අහු වෙලා හොයන විදිහ තමයි ඒක. මොකද ඒ ටික ඔක්කොම නැති මම ඉතුරු වෙනවා. ඒක අපිට පේන්නේ නැති පැත්ත. මෝහය නැති මම ඉන්නා. දැන් මෝහයක් නැහැ නේ දැන් හරි. නිවන් දැකපු මම ඉතුරු වෙනවා. වචනේ නොකියුවට ඉස්සර මේවා තිබුණා දැන් මේව නැහැ කියන තැනට එන්නවනේ. ඉස්සර නිමිති තිබුණා දැන් නිමිති නැහැ කියන. අන්න ඒ වගේ එකකට යන්නේ. ඉතින් මේකෙදී එහෙම එකක්වත් ඉතුරු වෙන්න බැහැ මේ දර්ශනයේදී. ඒ වගේ සියුම් ධර්මතාවයක් මේක. ඒකයි මේ හරි සියුම්.
එළවක්
ප්‍රවිය ඔය දර්ශනයෙන් අපි දෙයක් දිහා
බලමු
කොට. දෙයක් දිහා බලන්න බෑ ඒක උඩ. ඒක තමයි කියන්නේ. ඒකට අපිට ඒක
තියෙනවා
කියන්නත් බෑ නෑ කියන්නත් බෑ නේද? අන්න. ඔව් දෙයක් හම්බ වුනේම මොඩකම හින්දා නේද? එහෙනම් අඩුපු ගානේ. හැබැයි හැබැයි දෙයක් හම්බ නොවෙන, ඒ කියන්නේ මොඩකම නැති වෙනස ඉතුරු වෙන්නත් බෑ. ඔන්න තමයි අතුනොයින
ඔය ඔතන
දෙයක් හම්බ වෙන එක මොඩකම නම් හම්බ වෙනව නම් මොඩකම අයින් වුණානේ කියලා හිතනවනේ.
ඔව් ඒකත් බෑ.
හේතනත් වැරදි. ඒ දෙකෙන්ම ඈතර වෙන්න ඕන. ඈතර වෙනකොට ඒව අදාළම නැති වෙනවා.
හැම දෙයක්ම වතුරේ බල්ලෙක් කියලා බලන එක ඈතර
වෙන්නේ. ඔව් හැම දෙයක්ම වතුරේ බල්ලෙක් නෙවෙයි. වතුරේ බල්ලා හම්බ වුණේ මේ නිසායි. ඒ කියන්නේ මේ නිසා හම්බ වුණා නිසා හම්බ වුණ දෙයින් මෙතෙන්ට යන්න බෑ.
කොච්චර බලුවත් යන්න බෑ නේද ඒක.
අනේ හරි. තේරෙනවද මේ වෙනස?
එතකොට දැන් අපි අර නිකන් යම්කිස දෙයක් දැක්කොත් ඒ දැක්ක දේ එතන නෑ. ඕ එතන තියෙනවා. ඕ ඒ ඔක්කොම කතා පස්සේ වෙන දේවල් නේ. ඒ කියන්නේ
ඒ ඔක්කොම දෘෂ්ටි කියලා පේනවනේ.
එතකොට ඒ වෙන්න ඕන දේ වෙලා ඉවරයි අර ආයතන ටික හැදිරි කරයි අපිට නේ. ඒක මේ පැත්තට ඉඳන් බලන්න වෙනවා.
ඔව් ඔව්. ගැන රූපේට අහු වෙලා රූපනේ හොයනවා.
එහෙනම් එතකොට ඔය හයම දැන් අපි එක වෙලාවකට බලන්න බෑ නේද? හයම එකට බලන්න
ඕනේ. හයම එකට කියන කතාව එනකන් තාම ලෝකෙට අහු වෙලා.
හයද්ද
එකද්ද කියන කතාව දෙකම අදාළ නැහැ. ඔය දෙකම වතුරේ ඉන්න බල්ලෝ. ඒව හම්බ වුණේ කොහොමද කියන එක මිසක් ඒ පැත්තෙන් මේකට නෙමෙයි එන්නව. හම්බ වුණා නිසායි ඕවා ගැන කතා කරන්නේ. ඔය ටික ඉස්සලා බලන්නකෝ.
ඒ බොම්පින් ට්‍රයි
බොම්පින්. ඊළඟ සැරේ නෑ අපි එතනින් අවසන් කරමු මේක. දැන් කතා කරන්න ගියොත් ඉවර වෙන්නේ නෑ. දැන් කට්ටියටම හිතන්න දෙයක් තියනවා කියලා මං හිතනවා. නොදන්න දෙයක් මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඒක ආවොත් දැන් යෝනිසෝමනසිකාරය කරන්න හොඳ පුළුවන්. තෙරුවන් සරණයි අපි අවසන් කරමු.
හොඳයි රවි මහත්මයා. එහෙමනම් අදත් ඔබතුමා ඇත්තම ඔබතුමාගේ ඉතා වටිනා කාලය වැය කරමින් අපිට මේ කරන ලද මේ ධර්ම සාකච්ඡාව ඉතා වටිනාම සාකච්ඡාවක් අද සිද්ධ කරා. ඉතින් ඒ සියලුම පින් ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මලකිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට බොහොම පින් රවි මහත්මයා. තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. ඉතින් මේ 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 සාකච්ඡාව පවත්වන්න අපිට අවස්ථාව ලබා දෙන මේ තාක්ෂණික පැත්තෙන් මේ මේකක් හදලා පවත්වාගෙන යන්න ඒ ක්‍රියා කරපු ගයන් මහත්මයා, ආස්තික මහත්මයා ඇතුළු සංකච්ඡා පවත්වාගෙන යන්න උදව් කරන තුලානි මහත්මිය, මේ වගේ සහභාගී වෙන උදව් කරන සිතුවිල්ලකින් හරි උදව් කරන ඒ හැම දෙනාටම සාකච්ඡාවට සහභාගී වුණ අය හැමෝටම අපි රැස් කරගත්තු පින් සේරම අනුමෝදන් වෙලා මේ බුදුදහම මොකද්ද, බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ මොකද්ද කියන එක ඉක්මනින් අවබෝධ කරගෙන ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න සසරෙන් එතෙර වෙන මාර්ගිත වෙතෙන්න ඉතින් හේතු වාසනා වෙන්න උපනිශ්‍රය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
Terima kasih.